තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අනුලෝමක් ශාන්තිය සම්මත්ත නියාමය ධම්මා ධම්ම ප්‍රතිපදාව කියන මේ පදවල තේරුම නිරුක්ති සහගතව ගන්න ඕන කියලා මේ පෙන්නන්නේ. ශාන්තියට අනුලෝම වුණා. සය අශාන්ති කියලා වචනයක් තියෙනවා. යම්කිසි සුවයක් අනුගමනය කරගෙන ගියාම ඒ සුවය තුළින් සසර ගමනේ කෙලවර කරන පැත්තට යවෙනවා නම් අන්න ඒකට වෙනවා සුවයෙන් අන්තිය පැත්තට යනවා. සුවයෙන් කෙලවර කරන පැත්තට යනවා. කොහෙද සසර ගමන? මෙන්න මේකට කියනවා ශාන්ති. අන්න ඒකට අනුලෝම මුලහව කියනවා. අනුලෝමයි කියලා කියන්නේ. ඔව්. ඒකට අනුකූල වෙලා පිහිටියට කියනවා. අනුලෝම. එතන නිවන නිවනට නිවන් යන පැත්තට අනුලෝම වෙලා පිහිටීමට කියන අනුලෝමක් ශාන්තිය. එතකොට යම් කිසි ආකාරයක ඒකේ තියෙනවා සම්මත්ත නියාමයේ කියන එක. සම්මියත්ව කියන වචනේ තියෙන සම්මියත්ව නියාමයේ. සම්මියත්ව නියාමයේ කියන්නේ සම්මත්ත කියන්නේ තේකින් වචනේම. ඒ කියන්නේ ඒක සම්මා කියන වචනේ එකතු වීමේ මිදීම සඳහා අද්දව හරවත්ය කියනවා මේ හරයේ තියෙනවා කියන අද්දව හැටියට සලකන එකකින් මිදීමට තිබෙන්නා වූ යම් කිසි න්‍යාය ධර්මයක් තියෙනවා නියමයක්. අන්නේ හිත වෙන ප්‍රඥාව පහළ වෙනකොට කියන සම්මත නියාමයටපත් වුණා. සංකීර්ණ එකතුෙන් ලෝකයේ ප්‍රියයි මනාපයි අද්දව ප්‍රියයි මනාපයි කියන මේ දෘෂ්ටිය තියෙනවා. ඒ දෘෂ්ටිය මිදිලා ගියත් ඒකෙන් ඉක්ම යාමට යම් නියමයක් තියෙනවා ප්‍රඥාව පහළ වෙනකොට. අන්නේකට හිත වෙන ප්‍රඥාව පහළ වුණාම කියන සම්මත නියාමයට බැස්සා. සම්මාදිටියටපත් වුණා කියන එකයි දැන් තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් කරන පැත්ත සහ සම්මාදිටියටපත් වීම. අනුලෝමක් ශාන්තියෙන් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් කරන පැත්තට එනවා. සම්මත නියාමයේ සම්මාදිටියටපත් කරනවා. ඒ කියන්නේ මාර්ගඵල. මාර්ගඵල නැත්තර. එන්නේ සම්මාදි රම්‍යත නියාමයටපත් වුණ කෙනයි සෝවාන් වෙන්නේ. සකුද්දාගාම වෙන්නේ. අනුලෝමක් ශාන්තියටපත් වෙච්ච කෙනයි සම්මත නියාමයට බහින්නේ.
ඒකට අනුලෝමක් ශාන්තියටපත්
නෑ නේ. අනුලෝමක් ශාන්තියටපත් වුණා දැන් මෙහෙමයි. ඕකට උපමාවක් තියෙනවා මේ ওই නැව් වල යන මිනිස්සු ගොඩබිම හොයන්න බැරි ද අතලමං උනොත් ගොඩබිම හොයාගන්න උපක්‍රමයක් වශයෙන් කපුටේ කරා යනවා. දැන් මේ කපුටා ගිනිහිලා මොකද කරන්නේ? ගොඩබිම අතලමං උනාලා නැව. ඔය කොහාට හරි පදවාගෙන ගිහිලා ගොඩබිම පේන මානෙක තියෙනවා නම් බලන්න. අර කපුටා උඩ ගහලා ෂෝ කියලා පන්නනවා. කපුටා වයිට උඩ ගිල්ලෙනවා. ඉගිලා වට පිටා බලන කොහොමද ගොඩබිමක් නැහැ නේද? කොරන්න දෙයක් නැහැ. ඉදිරිය ආයතයක් කර කොම ගහේ වහනවා. ඒතකොට දන්නවා ගොඩබිමක් අහලක තිබුණා මේක මෙතන හිටින්නේ. ඔව් ටිකක් වුණා. මෙතනින් ඉක්ම යන්න ඕනේ බයයි කියලා හැඟීමක් ආවා. යන දිහා දැක්කේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? කවුරු ආපහු අරගෙන වහනවා කොරන්න දෙයක් නැතුව. අන්න ඒ වගේ අනුලෝමක් ශාන්තියටපත් වෙනකොට මෙතන බයයි කියලා දකිනවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඈ පුරවගෙන ඕන කිව්වේ ඒකයි. ඒකෙන් දකින්න අය ටික. ඒතර එයා දකින්නවා කවදා හරි නිවනේ සුවේ දැක්ක වෙලාවට අන්න යන්න දෙන්න. අන්න විදිනේ කියලා දැක්කා. දැක්කම වාද හිත හිටියා ඇතින්ට. අන්න සම්මියත් වෙන යාමීර බහිනවා. ඒතර එතෙන්ට ඇදලා යනවා. එතකන් තිරෝ පිහිටන්න නිවීම දැකීම දැක්කේ නැහැ. නිවි නමුත් දකින්නවා මෙහි ඉඳ බෑ බයයි. අසාරයි කියලා දකින්නවා. ඒකෙන් කියන්නේ ලෝකේ අසාරයි කියලා දැකීමෙන් අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවර්ත සාරයි කියලා දැක්කහම සම්මියත් වෙන යාමීර බහිනවා. නිවන සාරයි කියලා දකින්නකම මාර්ගඵල ලබන්නේ. ලෝකේ අසාරයි කියලා දැක්කම ඔහු එක්තරා වික්ෂිප්තතාවය කියන ලෝකේ අදන්නත් බෑ කරන්න දෙයක්වත් නෑ. යන්න දෙන්නකුත් නෑ. කවදා හරි එහෙනම් මොකද කරන්නේ? අර මහල් දෙයක් දැක්කා, ලෙඩෙක් දැක්කා, වලකුණක් දැක්කා, වැඩක් නෑ කිය කියනවලු ෆැවිඩ් දෙයක් දැක්කා ඊපස්සේ අල්ලගත්ත දෙනවා. යන්න වැත්තක් දැක්කා. ඊට පස්සේ ආ දැන් හොඳයි. දැන් අද යන්න උගන් කිරියට මට දැන් හිතට සන්තෝෂයි. මොකද? අසාරේ පැත්තේ මෙදිලා යන සාර පැත්තක් මම දැක්කා. ඒ වැත්ත දැන් ගිය හැකේ තමයි. තවුත් දිවියට යන දැක සන්තෝෂ වුණා. ඒ මෙලෝ වශයෙන් ලෞකික වශයෙන් තියෙන අනුලෝමක් ශාන්තියට ගැලපෙන නිසා සම්මියත් නියාමයට ගැලපෙන මේ උදාහරණේ. ඒ වගේ ලෝක සත්‍ය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් ලෝකේ දැක්කහම අනේ මට මේක නම් මිදෙන්න ඕන මේකේ නම් වැඩක් නැහැ මොකද කරන්නේ? ඔය අදහස එනවා. ඉතින් මිදෙන්නේ මොකද කරන්න ඕනේ? නිවන සාන්තයි ප්‍රීතියක දැක දාන. ආන් හරි. ඒක දැක අවබෝධ වෙනකොටම ප්‍රඥාව පහ වෙලා එතන හිත පිහිනනවා. දැන් මට නිදහස වෙන දාක් තියෙනවා. අන්න ආ සම්යත නියම. අනික ධම්මාන් ධම්ම ප්‍රතිපදාව කියන්නේ තෝකමයිති. පාණාති පාතෝ වික්කවේ අධම්මෝ පාණාති පාතා වේරමණී ධම්මෝ. දැන් ධර්මයේ තෝරා ගන්න ඕන අධර්මයේ තෝරා ගන්න ඕන. ධර්මයේ තෝරා ගත්තාම ධර්මයේ කරා එන අනුධර්මයේ තෝරා ගන්නවා. ධර්මයට අනුකූල වෙන මේ උපධර්ම ඔක්කොම තියෙනවා. පාණිඝාතය කරන එකෙන් වැළකුණා. අනුධර්ම කරනවා නම් කලන් අනුබල දෙනවා නම් කිරීම වර්ණා කරනවා නම් ඒ වෙනුත් වැළකුණාම අනුධර්මයක් පූර්ණයි. ඔව් ධර්ම අනුධර්ම දෙකෙන් යුක්තයි. පාණාතිපාත වික්‍රේ අදම්මෝ පාණාතිපාත වීරමණී ධම්මෝ. පාණඝාතයෙන් වෙන්නීම ධර්මයක්. අනුධර්ම පාණඝාතයෙන් වෙන්ුණා. ඒ වගේම අනික්කත් වෙන් කරනවා. ඒ වගේම වෙන් කිරීමට උදව් දෙනවා. එතකොට ඒක වර්ණා කරනවා. වෙන් වීම වර්ණාක වර්ණා කරනවා. මෙන්න මේ කාරණා තුනෙම ධර්ම අනුධර්ම දෙකෙන් යුක්තයි. නෑ මාර්ගය මෙහෙමයි. අනුලෝම ඥානෙ ඇති කරන මාර්ගය තුළ මාර්ග අස්තේට එනකන් එන්න පුළුවන්. මාර්ගය අස්තේ කියලා කියන්නේ ඵලයේ ලබන්න ඕන වෙන කීට කිට්ටු මාර්ථයට. ඒ මට්ටමට මනස වැඩෙනවා. ඵලයේ ලබා ගන්න අවස්ථාව කිට්ටු වෙච්ච මොහොතක මාර්ගස්ත පරත්ත කියන දෙක එක මොහොතේ සිද්ධ වෙනවා. ඒක සෝවාන් අනික තමයි මාර්ග චිත්තේ. සෝවාන් මාර්ගයට එනකොට මාර්ග චිත්තේ තියෙනවා. මාර්ග චිත්ත වීතිය. මාර්ග චිත්ත වීතියක් අගහම මාර්ගක්ෂණේ ආපුවාම ඊළඟ චිත්තක්ෂණේ ඒකාතින් අතරක් නැහැ පරක්ෂණේ. දැන් ඕකත් වරද්දගෙන ඉන්නවා. මාර්ගය ළඟට ඵලය ලැබෙන හින්දා ඒකට මාර්ගයට වෙන් කරන්න කෙනෙක් නැහැ කියලා. කෙනෙක් නැහැ කියන්නේ හේතුව ඕකයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාර්ග අනුගාමිකයා එක ආර්ය පුද්ගලෙයි. ඵලලා ගියා දෙවෙනි ආර්ය පුද්ගලයා. මාර්ග අනුගාමිකයා කියන්නේ බොහොම කාලයක් තියෙනවා. ඔව් පූර්ව භාග නෝනින් ආරම්භෙලා මාර්ගය පිළිපදින්න පටන් ගත්ත තැන් පටන් ගෙන මාර්ග අනුගාමිකයා. අනුගාමිකයාගේ පටන් ගන්න අවස්ථාවට වඩා ඵලී ලවන්ද ආසන්න අනුගාමිකයා මහ බලවත් නොනින් වැඩිලා ඉන්නේ. ඒ ප්‍රතිපදාව තුළින් ඇවිදින්න අවසානේ ප්‍රඥා පහළ වෙනවා කියනවා. ඒ කියන්නේ සංස්කාරයන් පිළිබඳව වටිනාකම බැහැලා ගිලා උපේක්ෂාවටපත් වෙන කොටස. සතරපා ගත වීමෙත හේතු වෙන්නා වූ ඒව ඇති වෙන්නා වූ වටිනාකමක් නෑ මට අල්ලන්න වටිනාකමක් නෑ කියන තත්ත්වයට ඇවිදින්න. ඒක මහා අසහරයක් දුකක් අසාර දෙයක් කියලා හිතේ මිදිර යන මොහොතක් එනවා. ඒ මිදිර යන මොහොතේ ප්‍රඥාව කිට්ටු වෙලා කිට්ටු වැඩෙන මොහොතක වෙනසක් වෙනවා. අන්නේ ඇති වෙන මොහොත තමයි ඵලලාභීත්වය. නෑ බලහන මොහොතක් ඕනේ. ඕක මොකද ආධාරය ඕනේ. දැන් සෝතාපන්න ඵලයේ පත්වීමට සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් තියෙනවානේ. අන්නේ ඒක තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න ඕනේ. ඒ මොහොතක් ආපු විලාක ඵලී ලබන්නේ. ඵලී ලැබුණාට පස්සේ ඌට ආස්වාස හතරක් ලැබෙනවා. ඒ තවත් ආස්වාස ක්‍රමයක්. ඒ තමයි බුද්ධි අවිච්ඡ ප්‍රසාදේ කියන ආස්වාසය. අන්න සැනසිල්ලක් අස්වැසිල්ලක් ලැබුණා. බුද්ධ කියන නාම මාත්‍රිය මතක් වෙනකොට විශාල සාන්තියක් එනවා. අස්වැසිල්ලක් ඇති වෙනවා. මෙන්න මේක පළවෙනි සෝතාපන්න බුද්ධිය ලැබෙන ආස්වාසය. ඊට පස්සේ ධම්මි අවිච්ඡ ප්‍රසාදෝ හෝති. ධම්මී පිළිබඳ අවිච්ඡ ප්‍රහාදී. අවිච්ඡ ප්‍රහාදී නොකැලින නොසැලින සද්ධා පැහැදීම කියන එක නිපෙන්නන්නේ. ඉන් ධර්මයේ පිළිබඳ ඇති වෙන අවිච්ඡ ප්‍රහාදී තමයි දෙවෙනි ආස්වාසය. ඒ ආර්ය බුද්ධිලාට පත්ිත සෝවාන් බුද්ධිය ලැබෙන දෙවෙනි ආස්වාසය. සංඝේ අවිච්ඡ ප්‍රහාදී. සංඝයා කෙරෙහි තියෙන චිත්ත ප්‍රහාදියක් කියන නොකැලින එක. අන්න ඒක ඊළඟ ආස්වාසය. ඔයගොල්ලෝ ආස්වාසීද? ඒ අනික තමයි මේ බුද්දේ අවිච්ඡව ධම්මයේ අවිච්ඡ ප්‍රහාදෝ හොති සංඝේ අවිච්ඡව ප්‍රහාදෝ හොති. ඊළේ පිළිබඳව මේ ඇති වෙනවා ඇති සිතක් ඇති වෙනවා අකණ්ඩ අතිද්ව අසබල අකල් මාස ආදී ගුණින් යුත් වන සීලේ පිළිබඳ ප්‍රසාදය. මෙන්න මේක ඇති වෙනකොට ඒකාන්ත කියලා කිව්වේ ඒක නිකාන්ත සීලය කියලා කිව්වේ. ඔව් ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියලා කියන එක තමයි ඊළඟට තියෙන හතරවෙනි ආස්වාදේ. දැන් මේ විදිහට ආස්වාද හතරක් හම් වෙනවා හැම සෝතාපන්න පුද්ගලයෙකුට. මේවල පාරේ ආස්වාද කියනවා. අව ඉච්ඡ කියලා කියන්නේ ඉච්ඡත්තේ දකින්නේ ඉච්ඡත්තේ ලෝකය අල්ලනවා. බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ ස්වභාවයක් තියෙනවා. ඉච්ඡත්තේ සීකරන්ද ගන්න එකකින් නැති ඉච්ඡත්තේ වැඩිච්ච නැති එකක් මේ සීකරන්නේ. ඉතින් ඒක සීකරන්ද කරන්නේ තමාගේ දින ඉච්ඡත්තේ තියෙනවා ලෝකෙයිද. ඒක අව වෙලා යනවා. ඒතර විචාර පැහැදීමක් ඇති වෙන නිදහස් ප්‍රහාදයක්. අන්න ඒකද අවිච්ඡා ප්‍රහාද කියන නම. අපිට ඕකට කියන්නේ නොසැලෙන පැහැදීම ශ්‍රද්ධාව කියලා කියන්නේ. නැහ අවිච්ඡා ප්‍රසාද කියන්නේ අවිච්ඡා ප්‍රසාදේ කියන එකයි. ඉච්ඡා භාවය අඩු වෙනවා. අන්න ඉච්ඡා භාව ක්‍රම ක්‍රමයෙන් අව වෙලා යනවා. ඒතර ඇති වෙන ලොකු සාන්තියක්. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං කියන සෝකයයි භයයි තියෙන මුල වෙච්ච එක ඉච්ඡා භාවයෙන් අඩු වෙලා යනවා. ඉච්ඡාන සන්තයන මවත්ත මත්ති. ඉච්ඡාව සන්තානෙහි පිහිටිය නැත්නම් මවත්තේ මගේ කියන මම කියන හැඟීම අත්හැරලා යනවා. එතන රූපයන්ගේ සම්භූතිය නැති වෙනවා. රූපයේ විභූතේ න පුසන්ති පස්ස. රූපයන්ගේ වෙන් වුණාම නැවත ස්පර්ශ කරන්නේ නැහැ. ඒ කියන්නේ සංස්පර්ශයෙන් වෙන් වුණා. එතන ලැබෙනවා ඉදාර සැනසුම. ගිනි නිමීම. අන්න ඒක සාන්තයි ප්‍රණීතයි. ඒක තමයි අවිච ප්‍රහාදී. ඉතින් ඔය කියන මේ අරියකාන්ත සීලේ ක අන්ත පහත් බාට පත් කරන්නා වූ කිරිටු බාට පත් කරන්නා වූ යම් කිසි භාව ධර්ම ඇද්ද? ඒව අන්ත කරලා දවල ලබන හික්මීමර කියනවා අරියකාන්ත සීලේ. ආර්ය ධර්මයේ අවබෝධ කරගන්න පස්සේ ඔන්නේ ක්ෂේහවත් පහත් ධර්ම අන්ත කරලා දමනවා. කිලවරට යනවා. ඔව් හතර පහ වෙන මත අන්ත කළා ඉවර කළා. ඒකට හේතු වෙන සීලිය කියනවා අරියකාන්ත සීලිය.
බණ අහලා
ඔව් ආවර්ජන කරනවා. ඊ යලි ආවර්ජනා කිරීමේදී අපිට එකක් අඩු වෙනවා. දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්. යම් කිසි වැරැද්දක් තියෙනවා. මේ වැරැද්ද පහුරුවල් වෙලා ඔක්කොම හරි ගිහිලා තියෙනවා යන්න ලැහැත්ති වෙලා උඩට යන්න. වැටකොළු වෙලා කියලා හිතන්නකො. පන්දලමට යන්න ඕනේ. උඩ දාලා තියෙන 10ට හරි පන්දලමට හරි යන්න. දැන් මේකේ හිටවනවා කෝටුව. කෝටුව හිටවලා තිබ්බට පස්සේ අපි කෝටුව ගල වහ කරනවා. ටිකක් වෙලා තිබිලා. දැන් කෝටුව තිබුණා නාර වැලට යන්න තිබුණා. පහුරු වල්ලාගෙන ආධාර කරගෙන යන්න තිබුණා පන්දල මුඩට. නම කෝටුව අපි අහක් කළා නම් එහෙම කල්තිය අර වැල වැටෙනවා යන්න වෙයි. තනියෙන් පන්දලමට යන්න විදිහක් නැහැ ආධාරක යන්න තිබුණා. ආධාරකෙන් පන්දල මුඩට ගියාට පස්සේ කෝටුව අයින් කරනවා. දැන් විසපිනවා. ඔව්. ඉදිරිපිට දීපම නැයි ආධාරයක් ඕනේ. ඊ ආධාරයෙන් තමයි ඵලෙපත් වෙන්නේ. දැන් වැල ගිහිලා ගහක එතුණට පස්සේ මොකක් හරි කවන්නේ නැහැ. තව වැලක ඇතිලා හරි. තව යම් කිසි දිවෙන්නව මොනවා හරි කෝටුවක ඇතිලා හරි වැල ගිහිලා ගහේ තිනවා. උඩ තනියෙන් වැලට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ආධාරය මුලින් ඕනේ. ගහේ එතුණට පස්සේ කෝටුව දිරලා යනවා. ඒක කල්පිත ගලවලා හගෙන විසි කරනවා. දැන් වැල වැටෙන්නේ නැහැ. කෝටුව ආධාරයේ මුලින් ගහ බදලා ඉවරයි. අනිත් වගේ සෝවාන් ඵලයටපත් වෙනකොට බුද්ධ නැමැති උන්සේ එලිලා ඉවරයි. ආයි වැටෙන්නේ නැහැ. ආවහ ඉදිරිය පූර්ණ කරගන්න. චිත්ත කිරණ රෝමාරෝ අවශ්‍යද? ඈ? චිත්ත කිරණ රෝමාරෝ අවශ්‍යද? චිත්ත කිරණ රෝමාරෝ අවශ්‍යද? ඒ කිරණ රෝමාරු වන්නේ මේ අර මේ ආර්ය උත්මයේ ඉදිරියේ ලැබෙනවා. ඒ අර ඵල හිතේ ස්වභාවයට ගැළපෙන. සාන්ත සමාධියට හේතු වෙන ශක්තියක් විහිදෙනවා. මලංච පටිච්ච ධම්මේච උපද්දති මනෝවිඥාණං කියන සිද්ධාන්තියක් මුල් වෙලා තමයි යම් කෙනෙකුට අර ධර්මය අහලා ඊ අවබෝධයේ ඵල හිතක් පහළින් ඵල හිත විපාක චිත්තයක්. මේ විපාක චිත්තය පහළ වෙන්න නම් ඒකට හේතු වෙන සංඛාරයේ මුලින් වඩලා වඩමු සංඛාරයේ විපාක භවතපත් කරන්න ඕනේ. විපාක භවතපත් වීමේ විශේෂයක් තියෙනවා. සංඛාරයේ හිත හිතා වඩන එක විපාකයේ නිරායාසයෙන් එන එකක්. වැඩි වූ ශක්තිය ශක්තියපත් වෙලා එන එකක්. මෙන්න මේ වගේ යම් කිසි වැඩි වූ සංඛාරයක් තියෙනවා. ආර්ය මාර්ගයේ කුසල මූලපත්‍ය සංඛාරා කියලා වඩන එක. ඒක වදාගෙන වදාගෙන ගිහිල්ලා ඒකට අවශ්‍ය කරන පසුතලය හැදින්න ඕනේ. අර විපාක චිත්තේ ඵල චිත්තේ ලැබින්නේ අන්න ඒ විලාවට අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. මොකද මේ අදහස මේ මනසට දෙන්න යම් කිසි ඉෂ්ට ප්‍රිය කාන්ත වූ ධර්මයක් ගන්නේ වෙන්න ඕනේ මනසෙන්. ඒකට අවශ්‍ය කරන්න විදිහක් තියෙනවා. මොකද මනසට අවශ්‍ය පරිසරය දෙනවා නම් ඒ පරිසරයට ඉස්සෙල්ලා අර පුතඥා මානසිකත්වයක පරිසරය නාර මනසට ධර්ම වශයෙන් ලං වෙලා තිබෙන අදහස් දෙන්න අර ආර්ය උත්මය විදිරි අර දීල අර පුතඥ මානසිකත්වය ඇති කරන්න තිබිච්ච ශක්ති විශේෂේ විකර්ෂණය වෙනව අහකට. අහකුණා ආර්ය සමාධියට හේතු වෙනව පරිසරය හැදෙනවා තමන්ගේ මනස තුළ. ඒ විලාවේදී දෙන ශක්තිය ගිහි වැදිලා මනාජ පටිච්ච ධම්මේච උපදී මනෝවිඥාන කියන සිද්ධාන්තය සිද්ධ වුණාම ලෝකෝත්තර ඵලයක් හට ගැනීමට හේතු වෙනව චිත්ත වේගයේ ක්‍රියාත්මක වෙනවා අර හිතේ. පළවෙනි ටික ක්‍රියාත්මක වුණාට පස්සේ ආයි ප්‍රශ්නයක් නැහැ. දැන් අවබෝධය ලැබුණා. ලැබුවට පස්සේ පරපත්‍ය රහිතයි. එතකන් අනු පරපත්‍ය රහිත කියන්නේ සෝතාපන්න ඵලී ලැබූ කෙනෙක් හරි අනික කිසි කෙනෙකුට. එහෙනම් පරපත්‍ය සහිත වෙනවා අනික අය. පරපත්‍ය කියන්නේ අනුන්ගෙන් ආධාරයක් අවශ්‍යයි කියන එකයි අනවශ්‍යයි කියන ක්‍රම දෙකක්. සෝවාන් වෙච්ච තැන් පටන් තවත් කෙනෙක් ආධාරයක් අවශ්‍ය නැහැ ඒ තුටි කරගන්න. ඒ කියන්නේ
සීදීලක් අහලා විතරක්
බැ. ඒකයි කාරණේ. ඒ හරියන්නේ. ඔව් ඒ හැම එකක් පුරේ බලම ඇවිදිලා ඒ කිට්ටුව නෑ හැංගි. අනුලෝමක් ශාන්තියට වැඩෙනවා. එතෙන්ට එනවා. අනුලෝමක් ඥානීට වැඩෙනවා. අනුලෝමක් ඥානීට ඇවිදින නවතිනවා. හිත වීතිය නැගින්නේ. හිත වීතිය නැගුණා නම් යාම්සාර හිත වීතියක් නැගුණොත් අවසානයේ මාර්ග ඵල ලබන. ඒ මාර්ගයේ ඵලයේ දෙකම එක චිත්ත වීතියක ලැබෙනවා. ඒ චිත්ත වීතියේ පටන් ගත්ත තැන්පටන් ඒක තියෙනවා ඉස්සෙල්ලාම මනෝද්වාර ආවර්ජන කියන ආවර්ජනෙට අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණේ මුල් කරගත්ත ආරමුණක් එනවා. ශුන්‍යත අනිමිත්ත අපනිහිත කියන මේ කාරණා අදා තුනේ එකක් මුල් කරගෙන. ඒක ආපුවාම මනෝද්වාර ආවර්ජනේ නැగిලා පරිකර්ම උපචාර අනුරෝම කියන චිත්තක්ෂණ තුන චිත්ත වීතිය යන දැන් මේ අවසාන චිත්ත වීතිය මාර්ගවල ලබන්න. ඊට පස්සේ මාර්ග කියන චිත්තක්ෂණයක් ලැබිලා පර චිත්තක්ෂණ දෙකක් නැగిලා භවංගීටපත් වෙනවා. එතන පල් ලබලා ඉවරයි. තීක්ෂණ නුවණ තියෙන කෙනෙක් හිටියොත් පරචිත්තක්ෂණ තුනක් ගිහිලා භවංගීටපත් වෙනවා. ආයිතර දෙපාලස වංග ඉන්නේ. සුවංගිලා ඉවරයි. ඇයි පිය ගන්න මොහොතක් මේකද යන්නේ නැහැ. හැබැයි ඔය මොහොත කවදා හරි ආර්ය උත්තමයේ සිද්ධ වෙන්න ඕනේ. ඒ ආර්ය උත්තමයේ කවදා හරි අවසාන සෝතාපන්න පුද්ගලයාගේ අවසානයෙන් පස්සේ අධිගම අන්තර්දානයි කියලා පෙන්නනවා. මේ බුද්ධ ශාසනය. අධිගම අන්තර්දානෙ වෙන්න බැහැ. පොතපත බලලා ආයිත් අධික්මලාභී හටගන්න තිබුණා නම් අන්තිම සෝවාන් පුද්ගලයාගේ ත්‍ුතියෙන් පස්සේ තව කෙනෙක් හැදෙන්න පුළුවන්. ධර්ම අන්තර්දානෙ ඉන්නේ පස්සේ. සද්ධර්ම අන්තර්දානෙ පස්සේ සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ අධිගම අන්තර්දානෙ. අධිගම සාසන අන්තර්දානෙ වීමේ ක්‍රමය ඒකයි. ඉන අධිගම අන්තර්දානෙ උනාට පස්සේ නැවත පුද්ගලයෙක් හටගන්න පුළුවන් නම් ඒක ගැළපෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. මම අර මකාදේව මේ සූත්‍රයේ කියන සූත්‍රයක විග්‍රහ කරනවා. බුදුරන් වහන්සේ විග්‍රහ කළා. මෙන්න මේ විදිහට මම මීට පෙර ලෝක සත්‍යයන්ට පෙන්ලා දුන්නා මාර්ගය. මේ පෙන්ලා දුන්නා වූ මාර්ගයේ මේ විදිහට එනකොට ඒක ලෞකික වූ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ මාර්ගය. ඒ සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා හිටන් ඒ සක්විති රජුරෝ තමයි ඒක ආරම්භ කළේ. අපි මහ බෝසතාණන් වහන්සේ කාලේක. මේක දින කලන වැට කියලා. එදා මම කලන වැට පිහිටෙවවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ එදා ගිහිලා තමන්ගේ වැඩිමහල් පුත්‍රයාට කියනවා ඔබත් මා අනුගමනය කරන්න. මම නලකේසහ පහල වෙනකන් විතරයි හැදිකම් කළේ. මං දැන් ගියා යනවා ගොඩ වාර දීලා. ඔබත් කවදා හරි ඔබට නලකේසහ පහල වෙච්චහම ඒ කියන්නේ කේස් ගහ කිඳිනා දැක්ක දාහත ආයිත් නම් ඉන්නපාර හැදිකම් කර කර ආයිත් හැදයක් එක බාරදී ඔබේ වැඩිමහල් පුතාට ඔය අවවාදී දීලා ඉතින් ඔබ සයිද්දට ඉන්න. මං වාගේ සතල බහම ඉහෙන්නේ වල්ලා බබලෝට යන්න කටයුතු කරගන්න. ඉතින් ඔය විදිහට කිව්වල්ල පස්සේ මේ කරන්නේ ඒක අනුගමනය කරන පුතත් අර විදිහට තමන්ගේ වැඩිමහල් පුතාට අධිකම බාරනවා. එයාට නරකේස පහලනවා. එයාත් වැඩි වෙනවා. ඔහම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට යම් කිසි කෙනෙක් ওই අවවාදී පිළිපදින් නැති සත්‍යයටපත් වෙනවා. ඒපත් වුණාට පස්සේ එයාගෙන් අර කලණයට අවසානයි. ආචාර්යයා යම් කෙනෙක් මම බැන වූ කලණ වැට එයින් එහාට ආයි නැහැ. එහෙම එකක් වුණා. හැබැයි ඒ දා කරපු කලණ වැට ලෞකිකයි. හොඳ බව ඇත්ත. නමුත් ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාගෙන මේ සතර බ්‍රහ්ම විහරණේ ලෞකික සතර බ්‍රහ්ම විහරණේ පනෝපිනිදා නිවන් දැකෙන්නේ. නමුත් ආනන්ද මම අද කරන වැඩ පැනෙව්වා. ඒක අතල මං එන එකක් නෙවෙයි. ඒක අවසාන පුරුෂයා වෙන්නේ බා ඔබ. මතක තියාගන්න. මම ඔබටත් කියනවා. මෙන්න මේ මාර්ගය ආර්ය මාර්ගය අනුගමනය කරලා මේ ඵලය ලබා ගන්න. ඔබ ඔබගෙන් ප්‍රයත්න පාරපරාවට ඔබ කියන්නේ. ඒ ඔබ අනුගමනය කරන්නේ කි මම මේ කිව්ව විදිහ අනුගමනය කරන ඔබට ඵලය ලැබෙනවා වාගේ. ඔබ අනුගමනය කරන්නා වූ අනික් කෙනාට ඒ ඵලය ලැබෙනවා. කවදා හරි ඔබ අවසාන පුරුකා. කවදා හරි කෙනෙක් ඒ කියන අවවාද අනුශාසනා පිළිපදින තු අත්හැරියොත් එදාට කලන වැට ඉවරයි. මාර්ගඵලාවිත්තේ ඉවරයි. මේ බුද්ධ ශාසනේ අධිගම අන්තර්දානයේ අවසානය වෙනවා. ඒක කරගන්න තෝ පුළුවන් තමයි රකින්න. දිගටම ගෙනියන්න. පිළිසර කියන්නේ. ඔය උත්තරේ ඔය උපදේශ දුන්න. එනවා ඔත හොඳ පැහැදිලි දෙයක් තියෙනවා. ඔය කලන වැට මුලින් ඉඳලා සම්බන්ධයක් තියෙනවා. එදා මකාදේව රජුරුවන්ගෙන් පටන් ගත්තේ මහ බෝසත්ත්වන් වහන්සේගේ අනන්ත මහ බලයෙන් ප්‍රඥාවකින් ආරම්භ කළා සකස් කළා දුන්න වැට. නැත්නම් ඒ ප්‍රතිපදාව ඔය ප්‍රාණ කැලින් නැතුව යනකම් විතරයි තිබුණේ. ඊට පස්සේ ආයෙ හදන්න දෙන්නේ. ඒ ආයි බුදුරාණාතේ ලෝත්‍රා බුද්ධත්වයෙන් යුතුව පිරව ආර්ය කලන වැට. ඊ ආර්ය බුද්ධලයන්ගේ අවසාන පුරුකෙන් පස්සේ ආයෙ හදන්න දෙන්නේ. ඒක තමයි බලපොත් තියෙන්න පුළුවන්. තිවුණාද හදියන්නේ නැහැ. ගාථා කොච්චර තිබුණාද? කාශ්‍යප බුදුරාණාතේ ඒ කාලේදී දේශනා කරපු ගාථා ඔක්කොම තියෙන මේ මේ බුදුරාණාතේ ගෞතම බුදුරාණාතේ කාලේ වෙනකම්. ඒක නෑ අපි සත්වබෝජංග යනවා. අපි තපි සාවකින් සත්වබෝධංග කියා දෙනවා. අපි පංච නිවර දන්නවා. අපි ඇයි අපි කියා දෙනවා. බවත් බෞතු විනාහන්තේ උගලක් දෙන එක අපි එක මොකද්ද තියෙන වෙන දෙකම එකයි නේද? ඉතින් එන වෙන අමුතු බණක් කියනවා කියන්නේ මොකද්ද? ওই জাতিয়ে প্রার্থনা করি ইনি মেত্তা করুণা মিতা পেতা সতল বামি নাপি তিয়া দিন আপি আয়তে ইনি তথাগত ওগুলাকে বহু গতে না হতে ওইটিকে নিতে গিয়া দিন এ কইন্দ কাসে বুদরান মহান্তে কি দাহম কোলাস ইনি দাহম কোলাস ইচ্ছে কালা মার্গ পাল্লা বিনতাও নে অধিকম আন্তাদানি উনার পাশে ইবরা এটাই কারণে ওতে নাও তো হরিয়ান্নে ওতে আদাত তেন আরোগ্য পরমালাভ ইনি আর কি আর বাবুনাটা কিবি ఇది మార్గఫలాన్ని బుద్ధిదేశాన్ని তাও নেতি রানে নেতি বেন্দে আনো হলি ভয়ানক অবস্থা কিন ইন নেতি বেন্দে ইসলে আই মত করর গান্ডোল নেতি বেন্দে ইসলে নেতি উনত এহে মত করন আগে নিক হামবেন লৌতর আবুদুনি আই মৈত্রী ওতান নাদি বুদু ইচ্ছে কালিকে তমাই আই মত করানি আরোগ্য পরমালাভা গেনে মুকাদি গিলা হুত ইচ্ছে করলা দিন দানি উন্ন হাতে এটা কাম মুকাদি করানি নিরোগী কম পরমালাভিয়া কি কি এই কালে ইন গুনু গনি বামনু বেদি আরাঙ্গি এ কাউদারি ত্রিপিটকে আ ত্রিদে বিনো ইদ্রিয়েত আদে বেদি এলা তিনি කාසිය බුදුරන් වහන්සේගේ ත්‍රිපිටකේ තමයි වේදේ විලා අද වෙනකන් ඉන්නේ. ත්‍රි වේද බල ප්‍රාප්ත බවනෝ කිවි ඔය ටික. ත්‍රිපිටකේ තමයි ඉදා. අද ඒක ත්‍රි වේදේ විලා. ඒ වගේ අද තියෙන ත්‍රිපිටකයත් තව කාලයක් යනකොට ත්‍රි වේදේ විලා අර බුද්ධ ශාගේ බවනෝ වෙලා එයි. කාසිය මෛත්‍රි මෛත්‍රි වසන් වහන්සේ බුදු වෙන කාලේට අපි ත්‍රි වේදේ තියනවා කියකේ මේ ත්‍රිපිටකය කියන එක වර්තා සිංහල අර්ථයෙන් එදත් කියයි. ඒ ඉන්නයි. එදාට ලොකු විප්ලවයක් කරන්න දෙවෙනවා. ඕක නෙමෙයි ත්‍රිපිටකේ මෙන්න මේකයි කියලා දෙන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙලා පිළිගන්නේ නැහැ එකපාර. එහෙම එකක් වෙයි.
ඉන්න ස්වාමීන් වහන්සේ අර ඉතින්නේ වටිනාම දැන අපි බක් වාසිය හරියට අපේ පස්පස් ගන්න නැකලදු නැයිදන්නේ අර ධර්ම ශ්‍රවණය කල්‍යාණ මිත්‍ර සේවනයේ ගාවට දිනවා අර යෝනි
යෝනිසෝ මනසිකාරය
අන්න එතන තමයි තියෙන්නේ.
අන්න ඒක හරි වැදගත්. දැන් යෝනිසෝ මනසිකාරය කියන එක කියන්නේ නුවණින් මෙනෙහි කිරීම කියන එක තමයි අද කියන්නේ ඔක්කොටම. මොකද නුවණින් මෙනෙහි කරන්න ඕනේ කියලා විග්‍රහයක් කරලා නැහැ. දැන් යෝනිසෝ මනසිකාරය කියන එක වෙනවා තියෙනවා. අයෝනිසෝ මනසිකාරය මොකද්ද? අනිත්‍ය දේ නිත්‍යයි දුක්ඛ දේ සුඛයි අනාත්ම දේ අත්තයි කියලා හිතනවා නම් යම් කෙනෙක් අයෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය මොකද්ද? අනිත්‍ය දේ අනිත්‍යයි දුක්ඛ දේ දුක්ඛයි අනාත්ම දේ අනාත්මයි කියලා දැනගන්න ඕවර කියන යෝනිසෝ මනසිකාරය. දැන් ඔබ තව ඒ කියන්නේ අන්න අපි ආයිසලක රසයෙන් පෙන්නවා. නිරුක්තියෙන් ඕක වෙන්නේ නෑ. ලක්ෂණ රස පත්‍යපත්තාන වදත්තාන හතරෙන් වෙන්නේ රසයෙන්. ඒකනේ ක්‍රියාකාරීත්වයෙන් පෙන්නවා. අනිච්ච දු මොකද යෝනිසෝ මනසිකාරය කියන එකේ වෙන්නුම ක්‍රමය. දැන් ඕක ලක්ෂණයක් තියෙනවා. ඇයි ඒක යෝනිසෝ මනසිකාරය කිව්වේ? දැන් ඒකට උත්තරය එතන ආවේ නෑ. අනිච්ච දේ නිච්චයි. නේ අනිච්ච දේ අනිච්චයි දුක්ඛ දේ දුක්ඛයි අනාත්ම දේ අනාත්මයි කියලා දකින මේ ක්‍රමයට ඇයි යෝනිසෝ මනසිකාරය කිව්වේ? ඒ නම යුතුයයි. අන්න එතෙන්දී නිරුක්තිය හොයන්න වෙනවා. තෝරලා දෙන්න. අපි අනිච්ච දේ දුක්ඛ දේ අනාත්ම දේ අනිච්ච හැටියට දුක්ඛ හැටියට අනාත්ම හැටියට දන්නේ නැති නිසා අපි යම් කිසි දෙයක සොය කියන තමා ගොඩනගා ගන්නවා. මමත් මමයි ගොඩනගනවා. ආත්ම දෘෂ්ටිය ගොඩනගනවා. ඕක දන්නේ නැහැ. එතකොට අන්න ඒක ඇති කරගන්නේ යම් යම් තැන උත්පත්ති වශයෙන් යෝනියෙන් යෝනියට උපතෙන් උපතට යනවා. යෝනි කියන්නේ උත්පත්ති ස්ථාන. කම්ම යෝනි. කර්මයේ උත්පත්ති ස්ථානය කරගන්නේ. අන්නේ යෝනි සෝ දකින්න මානසිකාර කරලා දකින්න පුළුවන් වෙනවනම් යම් දාශකදී. අපි දකින්න මෙන්න මේ විදිහේ සංඛාරයක් ගොඩනැගුවොත් මෙන්න මෙහෙම જાතියකට යන්න වෙනවා. ඒතර මෙන්න මේ සංඛාරයේ අතහැරියොත් මෙන්න මේ જાතියෙ මිදෙනවා. මෙන්න මේක දැකීමට කියන යෝනිසෝමනසිකාරය. පරිතමපාදී දැකීම. ඒ පරිතමපාදී දැක්කහම මොකද වෙන්නේ? අර ඉස්සෙල්ලාම පෙන්න පු යතියෙද? අනිත්‍ය දැක්ක අනිත්‍ය වශයෙන්ම දුක්ඛ දුක්ඛ හැටි දැක්ක අනාත්ම අනාත්ම හැටි දැක්ක අත්හැරි විදි නොයලි ගියා. අන්නේ ප්‍රඥාමය යෝගී යෝනිසෝමනසිකාරය ඇති වෙන්නේ ඔසනේ.
සෝමනස ජලාභිජ ස්ථානේ නිසිදානිසිද කියන එක එන්නේ
නැත්තේ.
ජලාභිජ
අන්දජ ජලාභුජ සංසේදජ ඕපපාතික කියන කොටස් හතරේම උප්පත්ති වශයෙන් ඉන්නේ ජනිත වෙන ස්ථාන හතර. ඔය යෝනි කියන්නේ උප්පත්ති ස්ථාන. යම් යම් තැනක උප්පත්තියකට යම් තැනකට පිහිටියා නම් ඇවිදilla. ඒකට කියනවා යෝනියක පිහිටියා. යෝනි කියලා කියන්නේ ඉස්ත්‍රීන්ට යෝනි කියන වචනේ දින උප්පත්ති ස්ථානයේට ආදේශයක් නිසා. නැ යෝනි කියන වචනේ දිනු ඔතෙන්ට නෙමෙයි කියන්නේ. ඒක ආදේශයක් නිසා කියන්නේ. යෝනි කියන්නේ යමෙක් උපදින ස්ථානිය කියන අර්ථය. උපදින ස්ථානීට යන්නේ නම් අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යම්කිසි ලෝක ස්වභාවයක් දරාගෙන අන්නේ ඊතානිට හිත තිබ්බහම අන්නේකින් උපදින ස්ථානයක් හැදෙනවා. මේ උපදින ස්ථානිය කියන වචනේ ගන්න එකට සවස්සේ ආදීස වචනය ගත්තා. ඉස්ත්‍රීන්ටත් යෝනි කියන වචනේ තිබ්බා ඒකදෙනක. ඒ කියන්නේ හේතුවයි උපදී යන ස්ථානියට සම්බන්ධ කරගත්ත නිසා. නමුත් යෝනි කියන වචනේ නියමාර්ථයේ තියෙන්නේ එතන නෙමෙයි. අපි විවිධාකාරී මේ ලෝකයේ තුල ඇනි ඇනි එනවා. යෞවනයේට ඇනෙනවා. යෞවනය කියලා කියන්නේ මොකද්ද? පංචකාම ආස්වාදයේ විදීමට හේතුකාරක යම් යම් ස්වභාවයක් ඇද්ද? ඒ ඒ තැන ඇනි ඇනි එනවා. යෝ ඇනි යෝනි වෙනවා. ඒකයි යෝනි කියන්නේ. ඒක නිරුක්තිය. ඉතින් ඒ අදහසින් තමයි යෝනි වුනේ. අන්නේ එතකොට ඒක තමයි දකින්න පුළුවන් වුණා නම් Tamante. ඒක අර දහම් නුවණින්ම දකින්න ඕනේ. ඒ නුවණින් දැකලා පස්සේ ਉਹ දැක්කා යම් තැනක දුක ගොඩනැගෙනවා නම් මෙන්න මේ හේතු වෙන්නේ දුක ගොඩනැගෙන. එහෙනම් දැක්කම කද දුක්ඛාර සත්‍යය දුක සමුදාර සත්‍යය. මෙන්න මේකින් ඉවත් වුණාට පස්සේ දුකෙන් නිදහස්නි. ඒකට කියන්න ඕනේ මෙන්න මේ ප්‍රඥා පහල කරලා මේක අසාරත් වේවා මිදෙන කෙනෙක් දැක්කහම. දුක නිරෝධය සහ නිරෝධ ගාම ප්‍රතිපදා සත්‍යය චතුරාර්ය සත්‍යය තමයි දැක්කේ. ඒක මෙහෙමයි තියෙන්නේ. ඉතින් ඒකම තමයි කිව්වේ. එතන යෝනිසෝ මනසිකාරය කිව්වෙත් අන්නේ ඒකයි. බාපත්‍යා ජාති. මේ භවයෙන් ජාතියේ උඩ උපත් කර්ම භව නිසා කර්ම ජාති හට ගන්නවා. උප්පති භව නිසා උප්පති ජාති හට ගන්නවා. යම්කිසි භවයක් හටගත්තාම මේ භවය තුනේ පුනර්භවයක් එන්නලා. ඔහුට ඒ භවය තුල ආයතරයක් විපාකයක් වශයෙන් ආරවුනේ ඉන්න ඕනේ. දැන් කර්ම භවයේදී යම්කිසි ශක්තියක් ලැබුණාට පස්සේ අපි කරමු යම්කිසි කර්මයක් ඇතනම් ඒක වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංඛාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන්නේ මෙන්න මේ ස්කන්ධ හතරට කොටු වෙලා නාම ගොත්තන් නජීරති කියන කොටසේ විහිදෙනවා. යමි විහිදව කර්මයේ අපේ බලාපොරොත්තුව තියෙනවා නම් තවදුරටත් ඉදිරියට එවඳු ජාතිය පවත්තන්නේ ඒ මානසිකත්වයේ ගතියේ ගතිය සමාන නිසා සමානන්තරේට අනන්තරේ ඇදලා ඇවිදilla. අන්නේ ඒ විලාසි දුර්වල වෙච්ච මොහතක ඒ කියන්නේ අපිට ආධාරයක් හොයන බලාපොරොත්තු වෙන මොහතක අන්නේ ආරමුණක් ඇදලා ඉපිනී සිටිනවා. ඕකට කියනවා ප්‍රවෘත්ති විපාකය. ඒ ප්‍රවෘත්ති වශයෙන් අපි විපාකයේ මුල් කරගෙන විපාකෝ කම්ම සම්භවෝ කියලා නැවත වාරයක් කර්මයක් ගොඩනගෙනවා උප්පත්ති භවයට. භවගාමී කර්මයක් ගොඩනැගුවා. ඒකට කියනවා නැවත කර්මයක් ගොඩනැගලා පුනර්භවයක් හැදුවා. භවයෙන් පුනර්භවය. භවය අපි හදාගෙන තිබුණා. හදාගෙන තිබිච්ච එක නැවත අනුකූල විපාක වශයෙන් ආරම්භණයක් ආපුහම ආපු ආරමුණ මුල් කරගෙන ආයතරය භවයක් ගොඩනැගුවා. දෙවි වතාවට. ඉතල බවක් හටගත්ත නම් බවට අනුකූල. දැන් අපි දැන්නකො මෙහෙම දෙයක්. යම් කෙනෙක්ගේ කෙහෙල් කොටුවක් තියෙනවා. දැන් කෙහෙල් කොටුවේ කෙහෙල් කංකපනවා. දැන් මිනිහා යරුණු වුණා. හැබැයි කඩුවක් තියාගෙන සැකලා ඉන්න අවුරු පෙටි ගහනවා. අයි දෙකින් එකක් නෑ වගේ. ඔය බුද්ධිලා ඔය අදහතින් ඉන්න කාලෙක මරණාසන්න මොහොතක් එහෙම කිට්ටු වුණා කියමු. දැන් මිනිහා උපාදාන කරලා තියෙන මොකද්ද? අර පටිගේට හේතු වෙන්නා වූ කන් තමන්ගේ කෙහෙල් කොටුව රැක ගන්න බලාපොරොත්තු පළවෙනිලා මරලා හරි රැක ගන්න ඕනේ කියන අදහස. මේක අවිද්‍යාපත්‍ය සංකාරණ තමයි මේ ක්‍රියාත්මක වී තිබුණේ. දැන් කඩුවක් තියාගෙන මෙත්ත්‍යාසි හරි කොට්ට්‍යාසි කඩුවක් තියාගෙන තමයි මිනිහා බුදින්නේ. හදියා කරන ගත්ත කඩුව කැරකිලා යනවා. දැන් මිනිහා අන්තිර අවසාන කාර්ය මිනිහා දන්නේ නැහැ මරණාසන්න මොහොත ළඟ එන බව. ඕක තිබුණා. දැන් මරණාසන්න මොහොතක් එනකොට අන්න දැන් ඔහුගේ කර්ම කබඩාවේ තිබුණා ආසන්න කර්මයක් හැදිලා. මොකද්ද? මගේ කෙහෙල්කනේ මගේ කෙහෙල් කොටිය කවන් දාවත් කියන කෑලි කෑලි කපනවා උගා. කඩුවෙන් ගහලා. ඕක තමයි ආපු අදහස. දැන් ওই රාජ මොකද කරන්නේ මිනිහා මරණාසන්න මොහොතක එක්තරා හීනියක් වාගේ. අර සත්‍ය ආරමණක් ගිරද දෙනවා. කෙහෙල් කොටුවම ඇවිල්ලා පේනවා. හොරේ කෙහෙල්කන් කවන් දෙනවා පේනවා. හැබැයි මිනිහා දන්නේ නැහැ මිනිහා මැරෙන්න එන බව. හැබැයි සිද්ධ වෙන්නේ මොකද්ද? මරණාසන්න මොහොතක කායිකත්වයේ දුර්වල යාම යන්නේ. මානසිකත්වයේ ක්‍රියාත්ම වෙනකොට හීනියක් පේනවා වාගේ. හැබැහිනියක් හැබැහි පේනවා වගේ පේන පටන් ගන්නවා. කෙහෙල් කරන හොරු කපන්න එනවා. දෙන්නා වැඩක් කියලා මිනිහා මොකද කරන්නේ? ගත්තා කඩුව ලැකිලා පැන්නා. හැබැයි මලවිනිය ඇඳ උඩ. පැන්නේ මොකෙන්ද? මැවිච්ච කඩුවක් අරගෙන මනෝමය කයකින් ඉදියට පැනලා යනවා. නැවුත් එයා දන්නේ නැහැ මම මේ වැරිලා මනෝමය කයකින් මේ කඩුවක් මාවගෙන යනවා කියලා. අන්න ඒක තමයි පුනර්භවයේ ඊළඟ භවයට මගේ පෑදුණා. දැන් චුතේලා පටිසන්ධිලා ඉවරයි වෙතෙන්දී. ಜಾති සංජාතිලා ඔක්කාන්තියටපත් වෙලා ඉන්නවා දැන්. මොකද ඔතන සම්පූර්ණ වුණා නම් එහෙම. අර කය අවුනස කයක් වුණා නම් යක්ෂ කයක් වුණා නම් ඒ විලාදී දසක 70 එකට පහල වෙලා. ඒක මොහොතකින් ಜಾති සංජාතිලා සූක්ෂම කායික යක්ෂය හැදිලා ඉවරයි. ඌට ගත්ත ආයුධය ලැබුණා. ඌ ගත්ත එතන තියෙන එක එතන තියෙන යකඩ ආයුධය එතන තියෙනවා. ගත්ත ආයුධය දත් පෙරි කාගෙන වැන්නා. වැන්නට කොටන්න යනවා අර මිනිසයා. ගියට පස්සේ බලනකොට මොකද කරන්නේ? කර්ම ශක්තිය හැටියට අනු මුලාකරක එකක් නම් කලි කෝ නෑනේ. කවර එතන තිබිච්ච කේ කොටුවක් නෑ. මොකුත් නෑ. කඩු අතේ තියන්නේ මිනිහවට විදවලනවා. මොකද වුනේ? දැන් ඉනි කර්ම විපාකේ ආව හැටියට වේින පටන් ගන්නවා. ඉතින් පැරිලා උපදිරා ඉවරයි දැන්. එයා යක්ෂාත් බැරි. ඕකත් අරගෙන මොකද කරන්නේ? දකින් දකින් හතර පස්සේ පන්නනවා. පන්නනකොට මොකද වෙන්නේ? ඒ ලෝකෙත් හතර ලෝකයක් හැදෙනවා. ඒකේ තියෙනවා උණ්ඩ ගහන්න දෙව්. ඉන් කාපිටලා ගන්න එක තමයි කරන්නේ. ඒකේ කඩුවෙන් කරන්නේ ආවේගේ පැනලා මගිලා කොටනවා උඩ. පිටි ගහ ගන්නවා දෙන්න එක. ඇදගෙන වැටෙනවා. නැත්ලා වැටෙනවා. කල්මජ කයක් නිසා නැවත හැදෙනවා. එන්නට පස්සේ දෙන්න දි පැත්තට යනවා. අරුට ගහලා මෝ පැන මෝට ගහලා මෝ පැන දෙන්න පැන වගේ ලා ඉන්නවා. ඉතින් ආයි බලා ඉන්නවා අහුවිචායක උක. ඉතින් ඔය ගින්න ඉවරයක් නැහැ. අවුදු කෝටි ගණක් ඔය අද්දව ගේනවාද? ඒ තාකා කඩුපාල ගහනවා කඩුපාල කනවා. ඔක තමයි ලෝකෙ හැටි. යස ලෝකෙක හැටි. නැවත එයා දන්නේ අකමැතෙන් දුක් විඳින බව. දාලයන් නැහැ. මම කයි පලි ආරම්මයි තා කියන්නේ. අද්දව දික් වෙනවා. ඉතින් කවද්ද? කොච්චර ගැහුවත් ඵලි අරගෙන වැඩක් නැහැ. මම විහිත් නාමිසක් එන වැඩක් නැහැ කියලා කවදා හරි ඔය අදහසක් එහෙම අතු වෙලා ආවෝ. ඉදාර තමයි අධ්‍යායෙන් චිත වෙන්න අවශ්‍ය කරන මාධ්‍ය පැහැදිලා ඉන්නේ. එතකන් කවදා ගිරි ඇති කර ගත ගති ලීසියෙන් නැති වෙන්නේ. මෙන්න මෙහෙම ස්වභාවයක් එනවා. ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ මේ වගේ දියක් ඔය. ඉන් ධම්මාන්තර ප්‍රතිපදාව කියන්නේ දස අකුසල කර්ම පිළිබඳව. ওই පිළිබඳ අනුධර්ම දකින්න ඕනේ. අනුධර්ම දැකලා ඒකෙන් මිදෙන්න ඕනේ. ඕක කියන ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය කියලා. ඔබත් හරි වැදගත්ම තේන. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අපි හොයනවා වගේම ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයක් තියෙනවා නම් ඔහුට හම්බෙන මාංශයක් තියෙනවා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් තමයි හම්බෙන්නේ. ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයක් තියෙනවා. ඉතින් තමන් මරනවට තමන් කැමති නෑ. තමන්ට හිඟි හිංසා කරනවට දෙන වේදනාව දිලා තමන් කැමති නෑ. එහෙනම් අන්‍ය සත්‍යවත් මේ ආකාරයෙන් මරනවට කැමති නෑ. දුක් වේදනා විඳිනවට කැමති නෑ. මෙන්න මෙහෙම නුවණින් තේරුම් අරගෙන යම්කිසි මේ දහම් අහපු කෙනෙක් නුවණින් තේරුම් අරන්. ඒසම මමත් කිසි දවසක ප්‍රාණඝාතයක් කරවන්නේ. ඒ වගේම ඒක වර්ණා කරන්නේ නැහැ හොඳයි කියලා. මෙන්න මේ කාරණා තුනේ පිටවම ගියන් තුන් කෙලව පිරිසිදු වෙච්ච සීලයක් හම්බ වුණා. මෙන්න මේකත් කියනවා ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය. මගේ දියා හොරකම් කරනවාට බලෙන් මංකුලින් ගන්නවට මම කැමති නෑ. අන්‍යයන්ගේ දේකුත් අන්‍යෝ හොරකම් කරනවාට බලෙන් මංකුලින් ගන්නවට අන්‍යෝ කැමති වෙන්නේ නැහැ. නුවණින් නෝක තේරුවගෙන තෝරාගෙන ඊටයි වැදදිවන අසාධාරණ වෙන්නේ නොකට ඉත මම කරන්නේ නැහැ. ඒක මම කෙනෙක් ලවා කරවන්නේ නැහැ. ඒක හොඳයි කියලා වර්ණනා කරන්නේත් නැහැ. ඔන්නේ කාරණා තුනෙන් ගියාම අදත්තාදානෙන් වෙන්වීම පිළිබඳ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයක් එනවා. මම කාමිත්‍යාචාරය කරන්නේ නැහැ. යමෙක් මාගේ වාර්යාවක් හෝ එවන විසදිටවර හරවනවා නම් මිත්‍යාචාරයකට ගන්නවා නම් මම කැමති නැහැ. ඒ වගේ අන්‍ය පුද්දලියොත් එහෙම කැමති වෙන්නේ නැහැ. ඒ වගේ මේක දුස්චර්යය නොකට ඉත්තක්. එහෙම දැනගෙනත් ඒක ස්වභාවය දැනගෙනත් මම එහෙම කරනවා වටින්නේ නැහැ. ඒ නිසා මම නිගමනය කරනවා මම කාම විත්‍යාචාරයකින් දෙන්නේ නැහැ. අනික යොදවන්නේත් නැහැ. ඒක හොඳයි කියලා වර්ණනා කරන්නේත් නැහැ. ඔන්නේ කාරණා තුනකින් යුතුව පිරිසිදුනා නම් ඊ අදහස. ඔකට තියෙනවා කාම විත්‍යාචාරයෙන් වෙන්වීමේ ත්‍රිකෝටි පාරිශුද්ධ සීලය. ඉතින් ඔය විදිහට බොරු කේලම් පරිසවචන ප්‍රලාප ලෝභ තරහ මෝහ කියන දස අකුසලයේ විලිබඳව කරන්නේ ඔය විදිහටම දැකලා ඒක අවිද අසාධාරණී දැකලා මේ අවරයක් නිසා අසාධාරණයක් නිසා මොකට ඉත්තක් නිසා මම කරන්නේත් නෑ කරවන්නේත් නෑ ඒක වර්ණා කරන්නේත් නෑ කියන මෙන්න මේ කොටස දාවට පස්සේ ඔව් ත්‍රිකෝටි පාරිශුද්ධ සීලයෙන් පූර්ණයි. ඔන්නේ ගතිය ඇති කෙනාට යම් කිසි දෙයක ආයි හැයක් කාගෙනවත් අහන්න ඕනේ නෑ. අහවල් මාස් කනවද නොකනවද ඕකට අලංගුණන් ඔහු එකද ඒකේ අනුබල දෙන්නේත් නෑ. ඒක වර්ණා කරන්නේත් නෑ. නේ සතෙක් ප්‍රාණඝාතයක් කළා නම් සතෙක් මැරුවේ කවදාවත් ඒක හොඳයි කියලා වර්ණනා කරන්නේ නැහැ. ඒකේ මා ජීවත් වෙන්න ගැන යොවනේ කරන්නේ නැහැ. හැබැයි ඒක තමයි පවත්ත වාන්සිය හිම එකක් නැති නිසා යා කවුරුවා කියා දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා අසාධාරණමසක් දන්නවා අසාධාරණ වෙන එකක් දන්නවා. අසාධාරණ වන සත්ව හිංසාවක් කළ ගත කිසිම දෙයක් පරිහරණය කරන්නේ නැහැ. කේක්ලව කරවන්නේත් නැහැ අනුබල දෙන්නේත් නැහැ හොඳයි කියලා කියන්නේ. අර ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය හැදින්නේ ඒ විදිහට. වීර්ය තියෙනවා මේ මාංශයත් ගැනෙන්නේ පරිභෝගය හැදින්නේ ඒ විදිහට. ඔක තමයි ක්‍රමය. ඒකත් ඒ ක්‍රමයක්.